මේ වෙලාවේ අප ඔබ වෙත ගෙන එනු ලබන්නේ සිංහල විෂය පිළිබඳ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් නයනානන්ද මහත්මයාට, ඒ වගේම නාචාදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහත්මයාට.
අයිබෝන් දයබරසන්නනේ, ඉතින් අදත් සුපුරුදු පරිදි සාහිත්‍ය පාඩමකින් ඔබ සියලු දෙනාම මුණගැහෙන්නයි අපි සූදානම් වන්නේ. සාහිත්‍ය සංග්‍රහය පොතේ 11 ශ්‍රේණියට අදාළ පාඩමක් තිබෙනවා උගසේන වස්තුව කියලා. ඉතින් ඔයාලගේ සාහිත්‍ය සංග්‍රහය පොත ළඟ තියෙනවනම් 10 දරුවෝ 11 දරුවෝ හැමෝම මේ පොත සමීපයට ගන්න. මේ පොතේ තියෙන විශේෂ කරුණු, වැදගත් කරුණු ඔබට අවධානය යොමු කරන්න. මේ පාඩම ඇසුරෙන් ඇසෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න අපි මේ හෙළබස් විනිස පාඩම් මාලාව මගින් කියා දෙන කරුණු සටහන් කරගන්න පුංචි සූදානමක් ඇති කරගන්න. ඉතින්දුවේ පුතේ උග්ගසේන වස්තුව පාඩම උපුටා ගන්නේ සද්ධර්ම රත්නාවලී කියන සිංහල බණකතා සාහිත්‍ය සුවිශේෂී ධර්ම ග්‍රන්ථය තුලින්. ඒ සද්ධර්ම රත්නාවලියේ 256 වන කතා වස්තුව තමයි උග්ගසේන වස්තුව කියලා කියන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ සද්ධර්ම රත්නාවලිය කියන්නේ මොකක්ද කියලා. සද්ධර්ම රත්නාවලිය තමයි අපේ සිංහල බණකතා සාහිත්‍යයේ විශිෂ්ටතම ධර්ම ග්‍රන්ථය විදිහට අපි හඳුන්වන්නේ. තවත් එවැනි ධර්ම ග්‍රන්ථ ගණනාවක් තිබෙනවා. ඒ තමයි 550 ජාතක පොත, පූජාවලිය, සද්ධර්මාලංකාරය, මේ ආදී වශයෙන් අපේ සිංහල බණකතා සාහිත්‍යයේ ධර්ම ග්‍රන්ථ ගණනාවක් තිබෙනවා. ඒ අතරතුරෙන් සුවිශේෂී නිර්මාණ භාවිතාවක් දක්නට ලැබෙන කෘතියක් විදිහට තමයි අපි සද්ධර්ම රත්නාවලිය හඳුන්වන්නේ. ඉතින් මොකද්ද මේ සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ? සදහම් රුවන් වැල කියලා කියනවා, නැත්නම් සද්ධර්මය නැමැති මිනිකැට ඇමිනු මාලය කියලා කියනවා. මොකද ඒකට හේතුව මේකේ නම හැදෙන්නේ සද්ධර්ම රත්න ආවලිය කියලා. ධර්ම කියන්නේ ධර්මයට, සද්ධර්මය කියලා කියන්නේ බුදුරයන් වහන්සේ දේශනා කරපු ඒ මනා වූ දහම්. සද්ධර්ම රත්න, රත්න කියන්නේ මැණික් වලට, රත්නපුරය කියලා කියන්නේ, රත්න කියන්නේ මැණික්. ආවලිය කියන්නේ වැල නැත්තම් මාලය කියන එක. එතකොට සද්ධර්ම රත්නාවලිය කියන එකේ අර්ථය තමයි සදහම් නැමැති මිනිකැට ඇමිනු මාලය, නැත්තම් සද්ධර්මය නැමැති මැණික් අමුණ ලද මාලය තමයි සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ. එතන මේ සද්ධර්ම රත්නාවලිය පිළිබඳව අපිට පසුබිම් තොරතුරු ආශ්‍රයෙන් දුවේ පුතේ ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙට ප්‍රශ්න සමූහයක් අහනවා. සිංහල සාහිත්‍ය සංග්‍රහය පොත ඇසුරෙන් සිංහල සාහිත්‍ය ප්‍රශ්නපත්‍රයේ 3 වෙනි ප්‍රශ්නපත්‍රයේ 1 වෙනි ප්‍රශ්නය සහ 2 වෙනි ප්‍රශ්නය මේ අර්ථය ලිහිල් බසින් ලිවීම සහ ඒ වගේම මේ අපිට මේ පාඩම් මාලාව නැත්තම් මේ අදාළ සාහිත්‍ය පාඩම ඇසුරෙන් පසුබිම් තොරතුරු නැත්තම් ඒ සාහිත්‍ය නිර්දිෂ්ටයේ උපුටාගත් මුල් ග්‍රන්ථයේ සාහිත්‍යික පසුබිම පිළිබඳව අපිට ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ නිසා දුවේ පුතේ ඔබ සාමාන්‍ය මේ අපිට තියෙන හැඳින්වීම ඔස්සේ ප්‍රශ්න 15ක් විතර අපිට සකස් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔයාලා මේ පාඩම අහගෙන ඉන්නකොට මා ඉස්මතු කරලා දක්වන කරුණු ඇසුරෙන් ඔබට ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නත්, ඒ ප්‍රශ්නයට උත්තරයක් සපයා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා පුංචි සූදානමක් ගන්න. දැන් උදාහරණයක් විදිහට ඕන දැන් පළවෙනියටම මම කියපු විශේෂ කරුණු තමයි සද්ධර්ම රත්නාවලිය කියන එකේ අර්ථය මොකද්ද? ඒතර ඔන්න ඔයාලට ඒකෙන් ඒ අර්ථය ඇසුරෙන් මා කිව්ව කාරණා ඇසුරෙන් ඔබට උත්තරය ග්‍රහණය කරගන්න පුළුවන්. සද්ධර්ම රත්නාවලිය යන්නේහි අර්ථය සදහම් නැමුති මිනිකැට ඇමිනු මාලය කියන එක, නැත්තම් සද්ධර්ම රත්න ආවලිය කියන එක තමයි සද්ධර්ම රත්නාවලිය වෙන්නේ කියලා ඔබට ඔන්න පිළිතුරක් හදාගන්න පුළුවන්. ඒ විදිහට මොකද දැන් අපිට පාසල් පන්ති කාමරයක වගේ ප්‍රශ්න ටික දීලා ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න දීලා ඒව ඇසුරින් නැවත සාකච්ඡා කරන්න වෙලාවක් මේ පුංචි ගුවන් කාලය තුළ අපිට හමු වෙන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ පැයක වගේ කාලයක් අපිට තියෙන. මේ පැය ඇතුළත ඔබට දැනුමෙන් උපරිම ප්‍රමාණයක් ඔබ වෙත sannivedanaya කිරීම සඳහා. ඒ නිසා මම ඉස්සෙල්ලා කිව්වේ එකයි, පෑනක් අරගෙන, පොතක් අරගෙන, කොලයක් අරගෙන පාඩමේ නම ලියාගෙන ඊට අදාළ කරුණු සටහන් කරගන්න පොඩි ක්‍රමවේදයක් හදාගන්න. එහෙමනම් දුවේ පුතේ ඔන්න මං කිව්ව මුලින්ම උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව උපුටාගත්තේ සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථයේ. සද්ධර්ම රත්නාවලිය කියන එකේ අර්ථය තමයි සදහම් නැමැති මිනිකැට ඇමිනු මාලේ, නැත්තම් සදහම් රුවන් වැල කියන එක. එතකොට සද්ධර්ම රත්නාවලිය ලියුනේ මොන යුගයේදීද? සද්ධර්ම රත්නාවලිය ලියුනේ සිංහල ගද්‍ය සාහිත්‍යයේ බොහොම අග්‍රගණ්‍ය ගද්‍ය කෘති නිර්මාණය වෙච්ච දඹදෙනි සාහිත්‍ය යුගය. සද්ධර්ම රත්නාවලිය රචනා වෙච්ච යුගය දඹදෙනි සාහිත්‍ය යුගය. දඹදෙනි සාහිත්‍ය යුගයේ විශිෂ්ට ධර්ම ග්‍රන්ථ රචකයෙක් හිටියා. සිංහල සාහිත්‍යයට මහඟු සේවයක් කරපු උන්වහන්සේගේ නම ධර්මසේන හිමි. එතකොට සද්ධර්ම රත්නාවලිය රචනා කළේ ධර්මසේන හාමුදුරුවෝ. සද්ධර්ම රත්නාවලිය ලියවුනේ දඹදෙනි සාහිත්‍ය යුගයේ. දඹදෙනි සාහිත්‍ය යුගයේ මේ සද්ධර්ම රත්නාවලිය ලියනකොට එම කාලේ රජකම් කරපු රජතුමා තමයි දෙවන පරාක්‍රමබාහු රජදවස. නැත්තම් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත පරාක්‍රමබාහු රජදවස තමයි මේ කෘතිය, මේ අගනා ධර්ම ග්‍රන්ථය සිංහල සාහිත්‍යයට එකතු වුණේ. ඉතින් දෙවෙනිද පරාක්‍රමබාහු රජතුමාගේ සිංහල සාහිත්‍යයට තිබූ ඇල්මත් උන්වහන්සේගේ උදව්වක් නිසා තමයි මේ ඉතාම විශිෂ්ට කෘතියක් අපේ ජන සමාජයට මේ වෙනකොට දායක වෙලා තියෙන්නේ. ඉතින් මේ සද්ධර්ම රත්නාවලිය ලිවීමේ අරමුණ පිළිබඳව සද්ධර්ම රත්නාවලිය ඇයි ලිව්වේ කියන කාරණේ සඳහන් වෙනකොට එක පැත්තකින් කියනවා යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් ප්‍රබන්ධයක් කරම්හ කියලා කෘතියේ කතුවරයම මේ සඳහන කරනවා. මොකද්ද කියන්නේ? නුවණ යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් ප්‍රබන්ධයක් කරම්හ කියලා. මේ කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක්ට නුවණ අඩු වෙන්න පුළුවන්. හැබැයි කුසල ඡන්දය ඇතිව. ඒ කියන්නේ ඒ අය කුසල් කිරීමට කැමති වෙලා. කුසල් කිරීමට කැමති නුවණ නැහැ. ධර්මය ගැඹුරින් තේරුම් ගන්න නුවණ නැහැ. හැබැයි කුසල ඡන්දය තියෙනවා. කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් ධර්මාභියෝගයට උපදෙස් ලැබුණාම බණ දැන පින්කම හැසිර. බණ දැනගෙන පින්කම්හල හැසිරිලා ඒ මාර්ගයෙන් නිවන් පුර යන්නට නැත්නම් නිවන් මාර්ගය සාදා ගන්නව නම් අන්න එහෙම අයට වැඩ සඳහා තමයි සද්ධර්ම රත්නාවලිය ලියන්නේ. එතකොට කිසියම් කෙනෙක්ගේ නුවණ අඩු වුණාට කුසල් කිරීමට කැමති තියෙනවනම් ඒ අයට බණ දහම් කියා දීලා ඒ මාර්ගයෙන් ඒ අයව නිර්වාණය කරා ගමන් කරවීමට තමයි උන්වහන්සේ උත්සාහ කරන්නේ. උන්වහන්සේ මේ කෘතිය, මේ උතුම් ග්‍රන්ථය රචනා කරන්නේ. ඉතින් සද්ධර්ම රත්නාවලිය ලිව්වේ කවුද කියන එක පුතේ කෘතියේ මුලින් සඳහන් නොවුනත් ග්‍රන්ථාවසානයේ ගාථා පාඨයක් තිබෙනවා. ඒ ගාථා පාඨය තුළ සඳහන් වෙනවා මේ කෘතිය ඇත්තටම රචනා කළේ කවුද කියන. ඒ ගාථා පාඨය තමයි සද්දම් මිට්ඨති මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ. සද්දම් මිට්ඨති මිච්ඡන්තෝ, ඔයගලගේ පොතේ නැහැ පුතේ මේ ගාථා පාඨය. සද්දම් මිට්ඨති මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ ආකාසි පවරං ඒතං සද්ධර්ම රත්නාවලි. සද්දම් මිට්ඨති මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ ආකාසි පවරං ඒතං සද්ධර්ම රත්නාවලි. ඒ කියන්නේ සද්ධර්මයේහි ස්ථිර පැවැත්ම කැමැතිව. සද්දම් මිට්ඨති මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ. ධම්මසේන නම් යතිවරයාණන් වහන්සේ කෙනෙක් විසින් ආකාසි පවරං ඒතං, මේ ලෝකයේ මේක පැවැත්ම උදෙසා සද්ධර්ම රත්නාවලින් සද්ධර්ම රත්නාවලී කියන උතුම් ධර්ම ග්‍රන්ථය රචනා කළා කියලා. එහෙමනම් සද්ධර්මයේ දිගු කාලීන පැවැත්ම කැමති ධර්මසේන නම් යතිවරයාණන් වහන්සේ කෙනෙක් විසින් මේ උතුම් ධර්ම ග්‍රන්ථය රචනා කළා කියන එක තමයි මේ ගාථාවේ අර්ථය වෙන්නේ. ඉතින් ගාථාව මතක තියාගන්න. සද්දම් මිට්ඨති මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ ආකාසි පවරං ඒතං සද්ධර්ම රත්නාවලින් කිය. ඊළඟට තව දෙයක් තියෙන්න ඕන දුවපතේ දැනගන්න ඕනේ අපි, මේ සද්ධර්ම රත්නාවලිය ස්වාධීන ග්‍රන්ථයක්ද? එහෙම නැත්නම් මේ සද්ධර්ම රත්නාවලිය කුමක් හෝ ධර්ම ග්‍රන්ථයක් දිහා බලාගෙන රචනා කරපු කෘතියක්ද කියන එක. ඇත්තටම මේක සඳහා මූලාශ්‍ර වෙච්ච ග්‍රන්ථයක් තියෙනවා. ඔබට අපි ජාතක පොත ගැන කතා කරද්දී ඔයිට කලින් පාඩමකදී මේ ජාතක පාළිය ගැන සඳහන් කරා. ජාතක පාළිය තියෙන්නේ කුද්දකනිකායේ 5 වෙනි වර්ගයේ ත්‍රිපිටකේ සූත්‍ර පිටකේ. ඉතින් මේ ජාතක පාළියේ තියෙන පාළි ගාථාවලට පසුකාලීනව අටුවාචාර්යයන් වහන්සේලා සතුව මුඛ පරම්පරාගතව පැවතිච්ච දහම් කරුණු මේ අටුවා කතා ග්‍රන්ථයකට සංග්‍රහිත වුණා පොළොන්නර යුගයේදී බුද්ධඝෝෂ හිමියන් අතින්. අටුවා ග්‍රන්ථයකට අටුවා කතා කියලා කියන්නේ විස්තර කතා කියන්නේ. අන්න ඒ වගේ බෞද්ධයාගේ මුදුන් මල් කඩමදු බෞද්ධ සාහිත්‍යයේ අතිවිශිෂ්ට ධර්ම ග්‍රන්ථයක් තමයි දුවේ පුතේ ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදය කියලා කියන්නේ ත්‍රිපිටකයෙන් පරස්සමෙන් තෝරගත්ත ධර්ම කරුණු අඩංගු ගාථා සහිත පොතක්. ත්‍රිපිටකයෙන් බොහොම පරස්සමෙන් ත්‍රිපිටකයේ තියෙන ගාථාම වෙනම තෝරලා අරගෙන සංග්‍රහිත කරපු බෞද්ධයාගේ අත්පොත බඳු ධර්ම ග්‍රන්ථයක් තමයි දුවේ පුතේ ධම්මපදය කියලා කියන්නේ. මේ ධම්මපදයේ තියෙන ගාථා විතරයි. හරියට අර ජාතක පාළියේ තියෙන ජාතක ගාථා වගේ. හැබැයි මේ පේලි හතරකින් පද හතරකින් නැත්තම් මේ දෙකකින් ගාථා දෙකකින් සංග්‍රහිත කරන ධර්ම පණිවිඩය විස්තරාත්මක කතා විදිහට බුද්ධ භාෂිතය තුළ තිබෙනවා. ගාථාව ලේඛනගත කරලා සංග්‍රහිත කරලා තිබුණාට ඒ ගාථාවට අදාළ විස්තර කතාවක් තියෙනවා. නිදාන කතාව කියලා අපි කියන්නේ අන්න ඒව. මෙන්න මේ ගාථාවට අදාළ විස්තර කතාව තමයි පුතේ අටුවා ග්‍රන්ථයක නැත්නම් අටුවා කතා ග්‍රන්ථයක අන්තර්ගත වෙන්නේ. අන්න ඒ වගේ ධම්මපදයට ලියපු අටුවා ග්‍රන්ථය තමයි අපි කියන්නේ ධම්මපද අට කතාව නැත්නම් ධම්මපදට්ට කතාව කියලා. ධම්මපදයේ ගාථාවල අර්ථය සහ ඒ ගාථාවට අදාළ නිදාන කතා නිදර්ශන කතා වස්තුන් සහිත ග්‍රන්ථයට අපි කියනවා ධම්මපද අට්ඨ කතාව කියලා. ඒක කෙටියෙන් කියනවා ධම්මපද අට්ඨ කතාව කියලා. මේක ලියුනේ පාලියෙන්. එතකොට බුද්ධඝෝෂ හාමුදුරුවෝ හෙළ අටුවා ඇසුරෙන් එහෙම නැත්නම් මුඛ පරම්පරාගතව පැවතිච්ච අටුවා ග්‍රන්ථ ඇසුරෙන් අටුවා කතා ඇසුරෙන් අටුවා ග්‍රන්ථයක් සංග්‍රහිත කරනවා පොළොන්නර යුගයේදී ධම්මපද අට්ඨ කතාව කියලා නැත්නම් ධම්මපද අට්ඨ කතාව කියලා. මේ ධම්මපද අට්ඨ කතාව ලියවෙන්නේ පාලි භාෂාවෙන් හින්දා මේව සාමාන්‍ය ජන සමාජයට තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ. ඉතින් හැබැයි ගැඹුරු ධර්ම කාරණා මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ ගැඹුරු ධර්ම කාරණා සාමාන්‍ය ජන සමාජයට වැටහෙන විදිහට සරල පාලි සංස්කෘත මිශ්‍ර සිංහලෙන් ඉදිරිපත් කරන්නට දඹදෙන යුගයේ බිහිවෙච්ච මේ සුවිශේෂී බණ කතා කරුවා එහෙම නැත්නම් අපි කියනවා සිංහල බණ කතා සාහිත්‍යයේ මානවවාදී රචකයා ධර්මසේන හාමුදුරු උත්සාහ කරනවා. උන්වහන්සේ අර පාලි ධම්මපදට්ට කතාව අරගෙන ඒ ධම්මපදට්ට කතාවේ කතාවස්තුවල තිබෙන සාරය ධාර්මික සාරය අරගෙන උන්වහන්සේ මොකද කරන්නේ ගැමි ජීවිතයට සමීප උපමා රූපක පිරුලෙන් ගැමි ජීවන අත්දැකීම් වලින් මේ ධර්ම ග්‍රන්ථය ධර්ම කතන්දරය සරසලා රසවත් විදියට සාමාන්‍ය ජන සමාජයට ඉදිරිපත් කරනවා. එතකොට සාමාන්‍ය ගැමියෝ තමයි දුවේ පුතේ මේක ශ්‍රවණය කරන්නේ. මේවා ශ්‍රුති ගෝචර රටාවෙන් ශ්‍රව්‍ය ගෝචර රටාවෙන් රචනා වෙන්නේ. ඉතින් පන්සලේ බණ මඩුවේ සද්ධර්ම රත්නාවලියේ කතා කියවනකොට හඬ නගා කියවනකොට මේවා අහගෙන ඉන්නේ කවුද? මේවා අහගෙන ඉන්නේ සාමාන්‍ය ගැමියෝ. සාමාන්‍ය ගැමියෝ කියලා කියන්නේ පුතේ ගොවියෝ, කම්කරු, මේ වගේ එදිනදා ජීවිතයේ තුල කම්මල්කරු. එතකොට මේ වගේ විවිධ ජීවන වෘත්තීන් වල නියත සමහර විට හොරු, සමහර විට ගණිකාවෝ, අබිසරුලියන්, මේ වගේ විවිධ සමාජ තලවල ඉන්න අය තමයි මේක ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ විවිධ සමාජ තලවල ඉන්න අය ශ්‍රවණය කරද්දී ඒගොල්ලන්ගේ ජීවිතයට සමීප භාෂාවකින්, ඒගොල්ලන්ගේ ජීවිතයට සමීප අත්දැකීම් සමූහයකින් මේක ඉදිරිපත් කරනකොට નિરાයාසයෙන්ම ඒ ධර්ම කාරණය මේ අයට වටහා ගැනීමේ පහසුව ලැබෙනවා. ඒ නිසා අපි මේ කෘතිය හඳුන්වන්නේ ස්වතන්ත්‍ර රචනා ශෛලියකින් ලියවිලා තියෙනවා කියලා. ඒ කියන්නේ පාලි කෘතිය ගත්තට පාලි කෘතියෙන් අර්ථය විතරයි උන්වහන්සේ ගත්තේ. ඒ ඇතුළත උන්වහන්සේ විසින් සංවර්ධනය කරපු, අභිවර්ධනය කරපු දේශීය කතා කලාවක් නැත්තම් ජන සමාජයට සමීප කතා කලාවක් මේ තුල අන්තර්ගත වෙනවා. අන්න ඒක සද්ධර්ම රත්නාවලී කතුවරයාගේ රචනා ශෛලියේ විශේෂත්වයක් විදිහට අපි හඳුන්වනවා. ඉතින් මූලාශ්‍ර ග්‍රන්ථය මොකද්ද කියලා අපෙන් ඇහුවොත් අපි කියන්නේ පාලි ධම්මපදට කතාව. මේක ලිව්වේ කවුද කියලා ඇහුවොත් මූලාශ්‍ර ග්‍රන්ථය බුද්ධඝෝෂ හිමියෝ. හැබැයි බුද්ධඝෝෂ හිමියන්ගේ පාලිදම පදට කතාව ඒ අයුරින්ම පදානුගත පරිවර්තනයක් විදිහට ඉදිරිපත් කරන්නේ නැහැ සද්ධර්ම රත්නාවලී කතුවර ධර්මසේන හාමුදුරුව. උන්වහන්සේ ගන්න ඒකෙන් සාරය විතරයි අරගෙන උන්වහන්සේ එකතු කරගත්ත අත්දැකීම් ඇසුරෙන්, ගැමි ජීවන අත්දැකීම් ඇසුරෙන් උන්වහන්සේ උත්සාහ කරනවා මේ කතා රසය දනවමින් මෙය ජනතාවට සමීප කෘතියක් බවට පත් කරන්න. ඒ නිසා සද්ධර්ම රත්නාවලී පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මේ විශේෂත්වය, මේ රචනා ශෛලිය තුල දක්න ලැබෙන සුවිශේෂී අනන්‍යතා ලක්ෂණය ඔබ අප හඳුනගත යුතුයි දුවේ. මේ සඳහා ප්‍රකාශයක්ම සද්ධර්ම රත්නාවලී කතුවරයා කෘතිය තුල අන්තර්ගත කරලා තියෙනවා. පාලි ක්‍රමය අතහැර අර්ථ පමණක් ගෙන අප කලා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංගනාදී අඩුවැඩි ඇතත් එය නොසලකා කියන. ඒ කියන්නේ පාලි ක්‍රමය අතහැරියා ගත්තේ අර්ථය විතරයි. දැන් ඔබ ඉදිරියේදී අපි කතා කරන දුවේපතේ අඟුල්මල් දමනය පිළිබඳව, අඟුල්මල් දමනයේ තියෙන පාලි භාෂා රීතිය. මොකද අමාවතුර කියන කෘතිය පාලි රීතිය අනුව ලියවෙච්ච කෘතියක්. හැබැයි බුත්සරණ ලියවෙන්නේ සංස්කෘත රීතියෙන්. හැබැයි ධර්මසේන හාමුදුරුවෝ ලියන මේ සද්ධර්ම රත්නාවලිය පාලි සංස්කෘත මිශ්‍ර හෙළ බණ කතා රීතියකින් රචනා වෙනවා. මේක උන්වහන්සේගේ රචනා ශෛලියේ සුවිශේෂත්වයක් කියලා අපිට හඳුනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා දුවේ පුතේ, අපි මේ සද්ධර්ම රත්නාවලිය පරිවර්තන කෘතියක් විදිහට හරි, අනුවර්තන කෘතියක් විදිහට හරි නෙවෙයි හඳුන්වන්නේ, ඊට වඩා ස්වාධීන රචනා ශෛලියකින් නිර්මාණය වෙච්ච ස්වතන්ත්‍ර නිර්මාණයක් කියලා. උන්වහන්සේ පාලි පොතෙන් ආභාසය ලබනවා. ආභාසය ලබලා කතුවරයාගේ ස්වාධීන හැකියාවෙන් වර්ධනය කරගත්ත, අභිවර්ධනය කරගත්ත, සංවර්ධනය කරගත්ත රචනා ශෛලියක් තමයි දුවේ පුතේ සද්ධර්ම රත්නාවලිය තුල අන්තර්ගත වෙන්නේ. ඊළඟට සද්ධර්ම රත්නාවලියේ අන්තර්ගත මේ කතා වස්තුවල රචනා ශෛලිය නැත්තම් කතා රීතිය අපි හඳුන්වන්නේ බණ කතා රීතිය කියලා. ඒතර අපි දැනගන්න ඕනේ මොකද්ද මේ බණ කතා රීතිය කියලා කියන්නේ කියලා. බණ කතා රීතිය කියලා කියන්නේ පාලි කතා වස්තුන් මුල් කොටගෙන සිංහලෙන් කතා කීමේ ශෛලියට. පාලි කතා වස්තුන් මුල් කොටගෙන සිංහලෙන් කතා කීමේ ශෛලියට තමයි අපි හඳුන්වන්නේ බණ කතා රීතිය කියලා. මේක ශ්‍රුති ගෝචර රටාවෙන් නැත්තම් ශ්‍රව්‍ය ගෝචර රටාවෙන් ඉදිරිපත් වෙන්නේ. මේක ශ්‍රුති ගෝචර නැත්තම් ශ්‍රව්‍ය ගෝචර රටාවෙන් ඉදිරිපත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේක අසාරස විදිහින් නයි ඉදිරිපත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් සාමාන්‍යයෙන් මේක මේ ඉදිරිපත් වෙන විදිය. ඔන්න දැන් අපි හිතමු සද්ධර්ම රත්නාවලියේ පටාචාරා වහන්දෑගේ වස්තුව කියලා. පටාචාරා වහන්දෑගේ වස්තුව මෙන්න මේ විදිහට තමයි පටන් ගන්න. තවද කල පින් නැත්ත උන්ටත් අවසරලක් අකුශලයාගේ වශයෙන් වන ආපත් දක්වන්නමු. පටාචාරා වහන්දෑගේ වස්තුව කියමු. සැවැත් නුවර 40 කෙලක් විතර වස්තු ඇති සිටාන කෙනෙකුන්ගේ දුවනි කෙනෙක් ඇත. මනහර රූ දරති උන් සොලොස් හැවරිදි කල මිත්‍යාචාරයෙන් වලකන්නමු. සත්මහල් පායේ උඩුමහලේ ලාරකිති. ඔන්න විදිහට තමයි පුතේ මේ බණ කතා රීතිය කියන එක නැත්තම් ශ්‍රුති ගෝචර රටාව කියන එක ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේකේ යම් යම් වෙනස්කම් ඇති, මේකේ ශෛලිය යම් යම් දුර්වලතාවයන් ඇති, මාගේ හඬ සහ මාගේ ඉදිරිපත් කිරීමේ විලාශයේ යම් යම් වැරදි සහගත තත්ත්වයන් ඇති. මේක අසා සිටින අසන්නන්ට, ඒ වගේම සමහර මේ ශේස්ත්‍රයේ ප්‍රවීණයන්ට මේක මීට වඩා හොඳින් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන පුළුවන්. නමුත් මම ඔබට නිදර්ශනයක් විදිහට මේ කියලා පෙන්වුවේ මෙන්න මේ විදිහ තමයි අපි බණ කතා රීතියෙන් ලියවෙච්ච එකක් ශ්‍රාවකයාට, ශ්‍රාවක ප්‍රජාවට අසන්නට සලස්වන්නේ. ඉතින් මේවා ධර්ම සභා මණ්ඩපේ නැත්තම් පන්සලේ බණ මඩුවේ ගම් නියම් ගම් සිසාරා ඇහිච්ච දේවල්. ඉතින් මේ සඳහා කතුවරයා භාවිත කරපු භාෂාව අර විදිහේ ස්වාධීන ස්වතන්ත්‍ර ජන සමාජයට බෙහෙවින් ගැලපෙන භාෂා රටාවක් වීම අතිශයින් වැදගත් වුණා ඒ කාලවකවානුව තුළ. මේ කෘතිය සමාජගත කිරීමටත්, මේකෙන් කියවෙන ධර්මකාරණා සාමාන්‍ය ජන සමාජයට සංවේදී කිරීමට. ඉතින් මේ තුළ කතුවරයාගේ ස්වීයත්වය, නිර්මාණ ශක්තිය, කතා කලාව, ජීවිත පරිඥානය වගේ විශේෂයෙන්ම මේ කෘතියේ මතුවී පේන ලක්ෂණයන් තියෙනවා. ඒ වගේම උන්වහන්සේ යොදාගත් භාෂාවත් මේ කරුණ තහවුරු කරනවා. පඬිත ප්‍රිය භාෂාව, ඒ වගේම ලෝක විවහාරය භාවිතා කිරීම, ගැමි විවහාර භාෂාව මිශ්‍ර කිරීම, මේ සද්ධර්ම රත්නාවලියේ භාෂාවේ රචනා කිරීම සඳහා භාවිත කරපු භාෂාවේ විශේෂ ලක්ෂණ විදිහට අපිට සලකනවා. ගැමි ජන ජීවිතයේ ඇසුරින් පමණක් නෙමෙයි, කවි සමයට අදාළ උපමා පිරුළු භාවිත කිරීම, මේ කතා රසවත් වෙන්න භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ සියල්ලම එකතු වුණාම තමයි ඊටාම රසවත් ධර්ම ග්‍රන්ථයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් භාෂාව පැත්තෙන් කතා කරනකොට දුවේ පුතේ, කෙටි වාක්‍ය භාවිතය, දීර්ඝ වාක්‍ය භාවිතය, ඒ වගේම වර්ණාත්ම අවස්ථාවලදී අනුප්‍රාසවත් භාෂා රටාව, ඒ වගේම සංවාදශීලී භාෂාව, නාට්‍යමය භාෂාව, මේ වගේ භාෂා ලක්ෂණ ගණනාවක් උන්වහන්සේ භාවිතා කරනවා මේ කෘතිය ලස්සන කරගන්න, මේ කෘතිය හැඩ කරගන්න. ඉතින් මේවා තමයි පුතේ අපිට සද්ධර්ම රත්නාවලියේ භාෂා ලක්ෂණ තුල අපිට දක්න ලැබෙන්නේ. මම පෙර සඳහන් කරා උග්ගසේන කතාවස්තුව සද්ධර්ම රත්නාවලියේ 256 වෙනි කතාවස්තුව කියලා. ආසන්න වශයෙන් කතා 300කට ආසන්න ප්‍රමාණයක් 310ක් විතර මේ පොතේ තිබෙනවා සද්ධර්ම රත්නාවලියේ. ඒ අතරින් 256 වෙනි කතාවස්තුව තමයි උග්ගසේන වස්තුව කියලා කියන්නේ. ඉතින් මේ ධර්ම ග්‍රන්ථය තුල 300කට ආසන්න කතා ප්‍රමාණයක් තුල විවිධ චරිත, විවිධ සිද්ධි, විවිධ අවස්ථා හරහා විවිධාකාරයේ ජන සමාජයට වැදගත් වෙන ගැඹුරු දහම් කාරණා සියුම් ආකාර ඉදිරිපත් කරන්න සද්ධර්ම රත්නාවලි කතුවරයා සමත් වෙලා තිබෙනවා. ඉතින් මේවා තමයි සද්ධර්ම රත්නාවලියේ පසුබිම් තොරතුරු පිළිබඳව දුවේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔබට નિયમિત කතා වස්තුව උගසේන කතා වස්තුව, ඒ උගසේන කතා වස්තුවේත් ඔය කියන කාරණා අපිට ඉතාම හොඳින් අඳුරගන්න පුළුවන්. ඊළඟට ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ දක්න ලැබෙන විශේෂිත කාරණයක් තමයි දුවේ පුතේ මේ උන්වහන්සේ චරිත පිළිබඳව හෙළන දෘෂ්ටිය. ඇත්තටම ධර්මසේන හාමුදුරුවෝ උන්වහන්සේගේ කතා තුළින් මනුෂ්‍ය ජීවිතය පිළිබඳව හෙළන්නේ පුතේ සානුකම්පිත දෘෂ්ටිය. සානුකම්පිත දෘෂ්ටිය. ඒ කියන්නේ මේ චරිතය නිර්දය ලෙස විවේචනය කරනවා වෙනුවට ඒ චරිතයේ තියෙන චරිත ලක්ෂණයට තමයි උන්වහන්සේ පහර ගසන්නේ. චරිත ලක්ෂණයට පහර ගසලා චරිතය බේරනවා. ඒ කියන්නේ මේ දැන් මුලින්ම කිව්වනේ මං නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව. ඒ කියන්නේ කෙනෙක් අනුවණ නිසා තමයි කෙනෙකුට මේ කාරණා හරියට අවබෝධ වෙලා නැති හින්දා තමයි මේගොල්ලෝ වැරදි කරන්න කියලා. එහෙම නැතිනම් ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ වරද කරුවා බේරනවා, වැරද්ද ඉස්මතු කරනවා. එනිසා උන්වහන්සේගේ කතා කලාව තුළ තිබෙන්නේ අර මම පෙර කිව්ව ආකාරයේ සානුකම්පිත දෘෂ්ටිය. නිර්දය විවේචනය නෙවෙයි උන්වහන්සේ භාවිතා කරන්නේ, සදය උපහාසය. සදය දයාවක් සහිත, දයාවක් නැති විවේචනය වෙනුවට දයාවක් සහිත උපහාසයක් උන්වහන්සේ භාවිතා කරනවා. එනිසා ඉතින් හාස්‍ය උපහාසය වගේම අනුකම්පාව පෙරතරි කොටගෙන චරිත තුළ ඇති සැබෑ ගති ලක්ෂණ පාඨකයාට වටහා දීමට ධර්මසේන හාමුදුරුව හැම විටම උත්සාහ කරන බව අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සද්ධර්ම රත්නාවලිය අන්තර්ගත කතා වස්තු තුළ දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒ තමයි සෑම කතා වස්තුවක්ම ඉදිරිපත් කිරීමට ප්‍රථම එම කතා වස්තුව දැක්වීමට හේතුව කතාව ආරම්භයේදී සඳහන් කරනවා. දැන් මම කලින් සඳහන් කළේ පටාචාරා වස්තුව සඳහන් කරනකොට ආරම්භයේදී සටහන් කරනවා ඇයි මේ කතා වස්තුව දේශනා කරන්න කියලා. දැන් උග්ගසේන වස්තුව ආරම්භයේදී කියනවා, තවද උගණිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත්, සාවද්‍ය ශිල්පයක් අයිහලෞකික ප්‍රයෝජනයක් මුත්, පාරලෞකිකව නැති නියාව හඟවන්න, පාරලෞකික ප්‍රයෝජන නැති නියාව හඟවන්නට උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව කියමු කියලා. එතකොට මේක තමයි කතා වස්තුව දේශනා කිරීමේ ආරමුණු. ඒක ආරම්භයේදී දක්වනවා. ඒ වගේම කතාව අවසානයේ දහම් පණිවිඩයක් ලබා දෙනවා. දැන් මේ උග්ගසේන වස්තුව අවසානයේදී කියනෝ එක පැත්තකින් කියනවා මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කිරීමෙන් දුරු විය යුතුයි කියලා. ඊට අමතරව මැදදී කියනවා එසේ හේයින් නොනැත්තවුන් විසින් නිෂ්ප්‍රයෝජන වූ කෙලිලලු ආදී ඇලුම් හැර නිවනෙහිම ඇල්ම කොට තුන් දුසිරිතින් දුරුව තුන් සුසිරි පුරා මතු මතුයේ ලැබිය යුතු ලොවි ලෞතුරා ගුණ විශේෂයට පිහිට විය යුතු කියලා. මෙන්න මේ විදිහට මේ අතීත කතාවට පස්සෙත් පණිවිඩයක් කියනවා. ඒ වගේම මැදේදී මේ වර්තමාන කතාව අවසානයේදී පණිවිඩයක් කියනවා. මේ විදිහට කතාව ආරම්භයේ කතා වස්තුව දේශනා කිරීමට දාල හේතුව දක්වනවා. ඒ වගේම කතාව අවසානයේදී දහම් පණිවිඩයක් ලබා දෙනවා. ඇතැම් කතා තුළ අතීත කතාව ඉදිරිපත් කරනවා. මේ උගසේන වස්තුවේ එවැනි අතීත කතාවක් අන්තර්ගත වෙනවා. ඉතින් සද්ධර්ම රත්නාවලී 256 වෙනි කතා වස්තුව උගසේන වස්තුව. මේ කතාව අවසානයේදී ඇසුරෙන් ලබා දෙන දහම් පණිවිඩය වෙන්නේ මේ සිත තබා අනුන්ට හෙලා පිරියලා කිරීමෙන් දුරු වේ යුතු යන්න. ඉතින් අතීත කතා පුවත අයත් වෙන්නේ කාශ්‍යප බුදුරයන් වහන්සේගේ කාලේ එකක්. ඉතින් හරි ලස්සන කතාවක්, බොහොම රසවත් කතන්දරයක් පුතේ උගසේන වස්තුව තුළ අන්තර්ගත වෙන්නේ. ඔබට උගසේන වස්තුව කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබේ පාසලේ ගුරුතුමිය ගුරුතුමා මේ පාඩම ඔබට වචනෙන් වචනේ කියලා දෙන්නට ඇති. එහෙම නැත්නම් ඔබේ ගෙදර ඉන්න වැඩිහිටියෙකුගෙන්, එහෙම නැත්නම් ඔබේ සහාය ලබා ගන්න පුළුවන් කෙනෙක්ගෙන් ඔබට මේ කතාවස්තුව තේරුම් කර ගැනීමේ හැකියාව තිබෙනවා. මොකද ඒකට හේතුව මේ කතාවස්තුව කියවා තේරුම් කරවීම මේ වගේ ගුවන් කාලයක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි දුවේ පුතේ. ඒ නිසා ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් මේ මං මේ කොටසින් ආරම්භක කොටසින් ඔබට හඳුන්වා දුන්නේ උගසේන වස්තුව පිළිබඳව පසුබිම් තොරතුරු, නැත්තම් මේ කතා වස්තුව පිළිබඳව ඔබට හඳුනාගත හැකි කාරණා මොනවද කියන කාරණේ. ඉතින් අපි බලමු ඉදිරියට මේ කතා වස්තුව ඇසුරෙන් අපි විචාරයක් ලියද්දී, මේ කතා වස්තුව ඇසුරෙන් රස භාව විභාවනය කරද්දී මොන වගේ කාරණාද අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ වැඩසටහනේ ඉතිරි අර්ධය මම වෙන් කරනවා මේ ඇසුරෙන් නිර්මාණය වෙන රසාස්වාද ප්‍රශ්නයකට අදාළ කරුණු කතා කරන්න. මේකෙදි එක තැනක තියෙනවා, මේකේ ප්‍රශ්නයක් තිබෙනවා, උග්ගසේන සිටුපුත්‍රයා ජීවිතේ අභියෝග ජයගත් අයක කියන. උග්ගසේන සිටුපුත්‍රයා ජීවිතේ අභියෝග ජයගත් අයක කියන. ඉතින් මේකේ කතාසාරය දක්වමින් උග්ගසේන සිටුපුත්‍රයා කොහොමද ජීවිතේ අභියෝග ජයගත් කෙනෙක් බවට පත් වෙන්නේ කියන කාරණේ ඔබට පැහැදිලි කරන්නට මාත් එක්ක අද මේ වැඩසටහනේ හැමදා වගේම මට සහාය වෙනවා තිලක් ඒකනායක මහතා, නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුතුමා. ඉතින් තිලක් සර්ට මම ආරාධනා කරනවා මේ උගසේන වස්තුවේ කතාසාරය වගේම උගසේන සිටුපුත්‍රයා ඇත්තටම ජීවිතේ අභියෝග ජයගත්ත කෙනෙක්ද, එයාට ජීවිතේ මුහුණ පාන්න සිද්ධ වෙච්ච අභියෝග මොනවද, ඒ අභියෝගය ජයගත්තේ කොහොමද කියන එක අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් එමනම් අපි ඒ අවස්ථාවට යොමු වෙමු.
ආයිබුවන් දුවේ පුතේ, අද වැඩසටහනේ මුල් කොටසින් ඔගොල්ලෝ දැනගත්තා මේ උග්ගසේන පාඩමට අදාළ මූලික කරුණු සියල්ලම සවිස්තරව. මම බලාපොරොත්තු වෙනවා උග්ගසේන කතාවේ ඉතාම කෙටියෙන් කතා සාරාංශයක් මතක් කරලා දීලා මේ කතාවේන එක් සුවිශේෂී ප්‍රශ්නයකට ඔබගේ අවධානය යොමු කරන්න. මේ කතාව සද්ධර්ම රත්නාවලියේ 256 වෙනි කතාව විදිහට තමයි අපට සඳහන් වෙන්නේ. ඉතින් දුවේ පුතේ, මේ කතාව ආරම්භ වෙන්නේ නටන විද්වත් කුලේ 500ක් දෙනා රජගහ නුවරට එනවා කිලිසෙල්ලම් පෙන්වන්න, සම්දර්ශන පවත්වන්න. මෙහිම අහපුවාම මේගොල්ලොන්ට රජතුමාගෙන් බොහෝ තෑගි භෝග ලැබෙනවා. ඊට පස්සේ මේ අය ජනතාව වෙනුනුත් තමන්ගේ සම්දර්ශනය පවත්වනවා. ඉතින් එක දවසක් මේ සම්දර්ශන බලන්න, නැටුම් බලන්න උග්ගසේන සිටුපුත්‍රයා මෙයා තරුණෙක්, එයාගේ මිත්‍රයෙක් එක්ක යනවා. ගිහිල්ලා මේ නැටුම් බලද්දී මේ අතර ඉන්න විද්වත් දුවගේ හාවභාව ලීලාව දැකලා ඇය කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇති කර ගන්නවා. එහෙම ප්‍රේමයක් ඇති කරගෙන, මොහු තරුණේ ප්‍රේමයක් ඇති කරගෙන ගෙදර ගිහින් නොකා නොබී ඇය බලාපොරොත්තුවෙන් ඇගේ ප්‍රේමය ඇය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇඳට වැටලා ඉන්නවා. ඒ වෙලාවේ දෙමව්පියන් මේක ගැන ප්‍රශ්න කරද්දී ඔහුගේ පිළිතුර වන්නේ ඇය නොලැබුණොත් මිය යන බව. ඉතින් දෙමව්පියෝ කොහොම හරි කතා කරලා ඇව ලබා ගන්න උත්සාහ කරත් වෙනත් විදියකින් ඒකට එකඟ වෙන්නේ නැහැ විද්වත් දුවගේ පියා. ඒ නිසා විද්වත් දුවගේ පියා උගසේන්ට කියනවා තමන්ගේ විද්වත් කුලයට වෙනවා නම් තමන්ගේ දුව ලබා දෙන බව. ඉතින් කොහොම හරි උග්ගසේන ඒකට එකඟ වෙනවා. තමන්ගේ අම්මා තාත්තා අමතක කරලා ඔහු විද්වත් කුලයේ අයත් එක්ක එකතු වෙනවා. ඉතින් මෙහෙම කාලයක් ඉද්දී මේ විද්වත් කුලයට අදාළ කටයුතු නෙවෙයි උග්ගසේන සිද්ධ කරන්නේ, ඔහුට කරන්න සිද්ධ වෙලා තියෙන ඔවුන්ගේ ආවතේ වැඩ. මොකද විද්වත් කුලයට අදාළ ශිල්පීය දක්ෂතාවයක් ඔහුට නැති නිසා. මෙහෙම කාලයක් යද්දී උග්ගසේනට දාව විද්වත් දුව දරුවෙකු ප්‍රසූත කරනවා. මේ දරුවා නලවනකොට ඇය නැලවිලි ගී ස්වරයෙන් හැම විටම උග්ගසේනට දෝෂාරෝපණය කරනවා. ඔහුගේ හිත රිදෙන විදිහ අනුම්පද කියනවා. මේ ගැන විමසීමේදී ඔහුට තේරුම් යනවා බිරිඳ ඔහුගේ ඔහු ඇයත් සමග වාසය කිරීම සම්බන්ධයෙන් ලොකු කැමැත්තක් නැති බව. දැන් උග්ගසේනගේ කතාවේ උග්ගසේනගේ චරිතය වඩාත් අපට වැදගත් වන අවස්ථාව වෙන්නේ මෙන්න මේ අවස්ථාව. බිරිඳ ඔහු සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශනයන් ඉදිරිපත් කරද්දී ඔහු ගන්න තීරණයක් සමග උග්ගසේන තීරණය කරනවා, මගේ මේ අභිමානයට හේතුව මොකද්ද? එහෙම කියලා හිතද්දී ඔහුට දැනෙනවා ඇගේ රූමත් බවත් ඇගේ ශිල්ප හැකියාවත් තමයි මේකට හේතුව. එනිසා ඔහු තීරණය කරනවා ඔහුත් දක්ෂ ශිල්පියෙක් වෙන්න. එහෙම හිතලා ඔහු කෙසේ හෝ මේ ශිල්පේ ප්‍රගුණ කරනවා. එහෙම ප්‍රගුණ කරලා මේ ශිල්පේ පෙන්වමින් ඔහු තැන් තැන්වල යනවා. ඒ අතර දවසක් තමන්ගේ උපන් නගරයට ගිහිල්ලා රජගහනුවරට ගිහිල්ලා ශිල්ප පෙන්වනවා. මෙන්න මේ අවස්ථාවේදී තමා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරලා ඔහුට ධර්ම දේශනා කරලා ඔහු රහත් භාවයට පත් වෙන්නේ. ඉතින් මේ කතාව තමා මේ උග්‍රසේන කතාවේ අන්තර්ගත වෙන්නේ. ඊට අමතර දරුවනේ මෙහි අතීත කතාවක් විදිහට අවසානයේදී කෙටි කතාවකුත් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ කතාවට පාදක වෙන්නේ උග්‍රසේන තරුණයා ශිල්ප දක්වලා බුදුන් වහන්සේ ඉදිරි ශිල්ප දක්වලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට ඇහුම්කන් දීලා රහත් වුණයින් පස්සේ රහත් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණයින් පස්සේ කුඩා ස්වාමීන් වහන්සේලා උග්‍රසේන තෙරුන්ගෙන් විමසනවා සැටරියන් හුණු දණ්ඩෙන් බහින වෙලාවේ බයක් දැවුනේ නැද්ද කියලා. මෙන්න මේ අවස්ථාව පදනම් කරගෙන තමයි අතීත කතාව නිර්මාණය වෙන්නේ. මේ අතීත කතාවෙන් කියලා දෙනවා උග්‍රසේන මේ ජීවිතයේදී ඉතා වටිනා සිටු කුලයක ඉපිදිලා ඒ කුලය ප්‍රතික්ෂේප කරලා විද්වත් කුලයකට එකතු වෙන්න සිදුවෙච්ච බලපාපු හේතු කාරණා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ කතාවේ කතා සාරාංශයක් අපි මතක් කරගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ, කතා සාරාංශයක් විතරක් හිතේ තියාගෙන ඔබට මේ කතාව රස විඳින්නට ਵਿਚාරය දෙන්න බෑ. කලින් මතක් කරපු විදිහටම ඔබ ඔබගේ පන්ති කාමරේ ගුරුවරයා ගුරුවරුන් එකතු සමග හෝ වැඩිහිටියන් සමග මේ කාරණය මේ පාඩම හොඳට කියවලා අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට අපේ අවධානය යොමු කරන්නේ මේ කතාවේ නිරූපණය වෙන උග්ගසේන සිටුපුත්‍රයා අභියෝග ජයගත්තේ කොහොමද කියන කාරණය. කතාවේ අන්තර්ගත යම් යම් කාරණා පදනම් කරගෙන අපි මේ කාරණය විමසා බලමු. අපි දන්නවා දුව පුතේ, මේ ජීවිත ගමනේදී විවිධ ගැටලු ප්‍රශ්න අර්බුද අවහිර අපට මතුවෙනවා. මේවා ජයගෙන ඉලක්ක වෙත යෑම තමා අභියෝග ජය ගැනීම කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට උග්ගසේන සිටුපුත්‍රයාත් ඔහුට ලැබුණු අභියෝග ජයගෙන කොහොමද ජීවිත ඉදිරියට ගියේ කියන එක තමා අපි දැන් විමසලා බලන්න උත්සාහ කරන්නේ. උග්ගසේන කතාවේදී අපිට පැහැදිලි වෙනවා ඔහු ලෞකික හා ලෝකෝත්තර මේ කියන ජීවිත දෙකම ජයගත් අයෙක් බව. දැන් තරුණ වියේදී ඔහු විද්වත් දුවගේ නැටුම් බලන්න ගිහපු අවස්ථාවේදී ඇගේ හාව භව ලීලාව දැකීමෙන් ඈ කෙරෙහි වසඟයට පත් වෙන ඔහු ඇයට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඔහුගේ මේ ප්‍රේමය ජය ගැනීම තමයි ඔහුගේ පළවෙනි අභියෝගය වෙන්නේ. මේක හරි දුෂ්කර අභියෝගයක්. ඒකට හේතුව තමයි ඔහු කුලයෙන් ධනයෙන් විද්වත් කුලයට වඩා උසස් කුලයක වීම. ඉතින් වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම හරි දුෂ්කර කාර්යයක්. මෙහිදී ඒ අභියෝගය ජය ගන්න ඔහු අනුගමනය කරන්නේ නොමේරු පිළිවෙතක් කියලා අපට පැහැදිලි. කතාවේ පැහැදිලිවම තියෙනවා ඔහුගේ ප්‍රකාශනය. ඔහු කියන්නේ ලදොත් ජීවත් වෙමි, නොලදොත් මියෙමි, සිතාගෙන නොකා නොබී හැඳට නැගිලා වැදහුත්තේ. දැන් ඔහු මේ උපවාසයක් වැනි දෙයක් තමයි සිද්ධ කරන්නේ ඔහුගේ අභියෝගය ජය ගන්න. හැබැයි ඔහු අභියෝගය ජය ගන්නවා. නමුත් අපට පැහැදිලි වෙනවා ඒ අභියෝගය ඔහු ජය ගන්නේ නොමේරූ පිළිවෙතකින් නොවන බව. ඔහුගේ තරුණ හැඟීම් වලට වසඟ වෙලා ඔහු ඔහුගේ අභියෝගය ජය ගන්නවා. ඊළඟට අපට හම්බෙන්නේ දුවේ පුතේ උග්‍රසේන ඔහුගේ මේ සුඛෝපභෝගී ජීවිතයෙන් අත්මිදිලා එක්වරම ඉතා අසරණ ජීවිතයකට මුහුණ පාන අවස්ථාව. ඔහු එක්වරම අර වටිනා ජීවිතයෙන් මිදිලා සේවකයෙකුගේ තත්ත්වයට පත් වෙනවා. මේක හරි ගැටලුවක්. හරි මානසික වෙනසකට ඔහුට මුහුණ පාන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ අභියෝගයත් ඔහු ජය ගන්නවා. මොකද මේ සඳර්ශන කණ්ඩායමේ මේ විද්වත් කුලේ පිරිසගේ මේ නැටුම් ඉදිරිපත් කිරීමේ කටයුතු වලදී සියලු ආවතේව කරන්න සිද්ධ වෙන්නේ ඔහුට. ඔහු ඕනෑකමින් ඒ දේ කරන බව අපට කතාවෙන් පැහැදිලි. කතාවේ සඳහන් වෙනවා සිටු පුත්හුද ගැල් රඳවාලා උන් තැනදී ගොන්ට තනගෙන උත් ලති කෙලි ලලු පෑ ඇවිද තැනලත් දෙයක් යන එන තැනට අදිති. එතකොට බලන්නකො කිසි මැසිවිල්ලක් නගන්නේ නැතුව පැමිණිල්ලක් නැතුව ඔහු ඔහුට පැවරූ කාර්ය සිද්ධ කරනවා. දැන් මම මතක් කරපු විදිහට අපි මේ කතා කරමින් ඉන්නේ කොහොමද උග්‍රසේන සිටු පුත්‍රයා අභියෝග ජයගත්තේ කියලා. ඔහුගේ පළවෙනි අභියෝගය ඔහු දකින තරුණිය සම්බන්ධයෙන් ඇතිවෙන ප්‍රේමය නිසා ඔහුට තරුණිය අවශ්‍ය වෙනවා. ඔහු ඒ අභියෝගය ජය ගන්නවා. දෙවෙනි අවස්ථාව ඔහු පත් වෙන්නේ සේවකයෙකුගේ තත්ත්වයට. සිටු පුත්‍රයෙක් ඉතා ධනවත් කෙනෙක්. ඔහු ඔහුට කරන්න සිද්ධ වෙන්නේ විද්වත් කුලේ සේවක වැඩ. ඔහු එයත් නොපිරිහිලා ඉටු කරනවා. ඊළඟට අපට හම්බෙනවා ඉතා විශේෂ අවස්ථාවක් දරුවනේ. ඒ තමා මේ ජීවත් වීමේ කාරණේදී කිසිදු ශිල්පයක් නොදන්න උග්‍රසේන ලොකු අභියෝගයකට මුහුණ පානවා. සිටුවරේක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු විශාල ධනස්කන්ධය අතහැරලා තමයි ඔහු මේ විද්වත් කුලයත් එක්ක එකතු වෙන්නේ. ඔහුගේ බිරිඳ හමුවේ ඔහු නිකමෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඇගේ පරිභවයෙන් ගැලවෙන්න ඔහු කිසියම් වැඩපිළිවෙලක් යොදාගත යුතුයි. මේ ඔහුට ලැබෙන ඊළඟ බරපතල අභියෝගය. ඒ අභියෝගයට ඉතා නිවැරදි ලෙස ඔහු මූණ පානවා. කතාවේ අපට හම්බෙන්නේ මෙන්න මෙහෙම අවස්ථාවක්. බිරිඳගේ අවලාද හමුවේ ඔහු ගන්නා තීරණය කතාවේ සඳහා මෙන්නේ මෙහෙම. මැගේ මේ අභියෝගය මෑට වඩා සම්පත් ඇත්තන් ඇතිහින් සම්පත් නිසාත් නොවේ. තමා ජාති සම්පත් නොවනෙහින් ජාතියක් නිසාත් නොවේ. රූපත් හේින් ඒහා තමා දන්නා ශිල්ප පමණක් නිසාය. මේ බිරිඳගෙන් දිගට හරහට එල්ලවෙන මේ වාග් ප්‍රහාර හමුවේ මෙයාට මෙච්චර හයියක් ආවේ කොහොමද කියලා උග්‍රසේන හිතනවා. එයා තේරුම් ගන්නවා ඇගේ රූමත් බවත් උගත් ශිල්පයක් තමයි මේ අභිමානයට හේතුව. ඉතින් උග්‍රසේන ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්නවා තමන් කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා. මේක ඇත්ත වශයෙන්ම දුෂ්කර අභියෝගයක්. අපි දන්නවා ශිල්ප ඉගෙන ගන්න කාලේ, අධ්‍යාපනය ලබන කාලේ, ඒ නිශ්චිත වයස්වලදී, කුඩා කාලයේදී, බාල කාලයේදී අපි ඒ කටයුතු වල නියැලෙන්න ඕන. දැන් උග්‍රසේන සැමියෙක්, පියෙක්, ඔහුගේ භූමිකාව වෙනස් දැන්. එහෙත් ඔහු ශිල්පය හදාරන්න තීරණය කරනවා. මේක ඔහුගේ ධෛර්යය පිළිබිඹු කරන හොඳ අවස්ථාවක් විදිහට දුවේ පුතේ අපට සඳහන් කරන්න පුළුවන්. ඔන්න ඔහු අභියෝගයට දැන් මුහුණ දෙනවා. මේ මම කලින් කියපු උද්ෘත පාඨයේ විශේෂ වචන දෙකක් අපට සඳහන් වෙනවා. ඒක කියන්නේ ඇගේ බෑවුම් පළවා මමත් ශිල්ප උගනිමි. මයිලනුවන් කරා ගොසින් තමන් සමර්ථයෙන් උන් දන්නා ශිල්පිගෙන තමන් සමර්ථයෙන්. එතකොට අපට පැහැදිලි ඔහුට ඒ සම්බන්ධයෙන් ලොකු ශක්තියක් තිබුණු බව. ශිල්පය ඉගෙන ගැනීම සම්බන්ධයෙන් ඔහුට ලොකු හයියක් තිබුණා. ඒ නිසා තමයි ඔහු ඒ අභියෝගයට මුහුණ පාන්නේ. අපි දන්නවා මේ විද්වත් කුලේ විද්වත් කණ්ඩායම ඉදිරිපත් කරන ශිල්ප බොහෝ අභ්‍යාසවල නිරත වෙලා ඉදිරිපත් කළ යුතු ශිල්පයක් බව. මේකට කටුක අත්දැකීම් ලබන්න ඕනේ. ශාරීරික සමබරතාවය රැකගනිමින් ලොකු මානසික ශක්තියක් ගොඩනගාගෙන මේ ශිල්පී ඉගෙන ගන්න සිද්ධ වෙනවා. උග්‍රසේන මේ සියලු අභියෝග හමුවේ දැන් අපි කලින් දැක්කා ඔහුගේ බිරිඳ ඔහුට ඉදිරිපත් කරන තාඩන පීඩන. දැන් මේවත් හිතේ තියාගෙන මේ අභියෝගයේ ජය ගන්න ඔහු සැමියෙක් පියෙක් වැඩිහිටියෙක් දැන් මෙන්න මේවත් තියාගෙන මේ අභියෝගත් තියාගෙන ඔහු ශිල්පයෙන් ප්‍රමුඛයෙකු බවට පත්වීමට උත්සාහ දරනවා. ඉතින් ඒ අභියෝගය ඔහු ජය ගන්නවා. එයා ශිල්පී ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔහු තවත් විශේෂ අභියෝගයකට මුහුණ පානවා. ඒ තමා ඔහුගේ නගරයේ හඳුනන්නේ සිටුවරයෙක් විදියට. ඔහු තීරණය කරනවා ඔහුගේ නගරයටම ගොස් ශිල්ප දක්වන්න. රජගහ නුවර උපන් වැඩි නුවර නොවේදැයි ලැජ්ජාවෙන් වලහත් නොපියා ඊටත් අවුත් මෙතැන්ට සත්වන දවසේ මම ශිල්ප දක්වමි. මෙහෙම තමා ඔහුගේ නගරේ අයට නගරවාසීන්ට මේ පණිවිඩය යවන්නේ. එතකොට අපට පැහැදිලි මේ අපවාද ලැජ්ජාව පසෙක දාලා රජගහ නුවරටම ගිහිල්ලා ඔහු තමන් ඉගෙන ගත්ත ශිල්පය පෙන්වීමට තරම් හිත ශක්තිමත් කරගෙන තියෙනවා. එතකොට දුවේ පුතේ මේ කතාවේ දැන් මෙතෙක් කියපු කාරණා වලින් ඔබ මතක තබා ගත යුතු කාරණා ටික තමා උගසේන සිටු පුත්‍රයා අභියෝග ජය ගත්තා. ඔහු ඔහුගේ ප්‍රේමය කෙසේ හෝ ජය ගත්තා. ඔහු ඒ සඳහා පිළිතුරු හොයන්නේ ජීවිතේ නොමේරු පිළිවෙතක් අනුගමනය කරමින්. එනමුත් ඔහු ඒ අභියෝගය ජය ගන්නවා. ඊළඟට ඔහු මූණ පාන්නේ ඉතා බරපතල ගැටලුවකට. සිටුවරයෙක් වෙලා හිටපු කෙනෙක් මේ විද්වත් කුලේ සේවකෙක් බවට පත් වෙනවා. ඔහුගේ සියලු ආවතේව කරන්නේ ඔහු. නමුත් ඔහු ඒ අභියෝගයත් බාර ගන්නවා. ඊළඟට ඉතාම බරපතල ජීවන අභියෝගයකට ඔහු මූණ පානවා. ඒ තමා ඔහුගේ බිරිඳගේ අවලාදාමුවේ කුමක් කළ යුතුද යන කාරණය. මෙන්න මෙතන තමා උග්‍රසේන අභියෝග ජය ගන්නා ඉතා වැදගත් අවස්ථාව අපට හම්බෙන්නේ. ඔහු ශිල්පයක් ඉගෙන ගන්නවා. ඊළඟට ශිල්ප දැක්වීමේදී ඔහු ඉගෙනගත් ශිල්පය දැක්වීමේදී ඔහු තීරණය කරනවා තමන් උපන් නගරයට රජගහ නුවරට ගිහිල්ලා මේ ශිල්පය දක්වන්න. එයත් ඔහු අභියෝගයට ඉතා හොඳින් මුහුණ දුන්න අවස්ථාවක් ඉදිරියේ දක්වන්න පුළුවන්. ඊළඟට දරුවනේ අපට ඊළඟ අවස්ථාව හම්බෙන්නේ ශිල්ප දක්වද්දී රජගහ නුවරට ගිහිල්ලා ඔහු ශිල්ප දක්වද්දී බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම. එහිදී ඔහුගේ හිත බිඳෙන අවස්ථාවක් තියෙනවා. කතාවේ අපට ඒක පැහැදිලි කරනවා. ඔහුගේ කලකිරීම පැසුණු ගොයම් මුල් වූ වාසේ දුක්ගෙන උගා ශිල්පයේ සිස්වියයි සිතූහ. බුදුරජාණන් වහන්සේගේ වැඩම කරවීම සමගම එතන සිටපු ජනතාව අවධානය යොමු කරන්නේ ඔහුට නෙවෙයි බුදුරජාණන් වහන්සේට. ඔහුගේ හිත කඩා වැටෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාව වෙනස් කරන නිසා ඔහුට පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේත් ශිල්ප බලනවායි කියන ප්‍රබෝධය සමග ඉතා හොඳින් ශිල්ප දක්වන්න. මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ තමා ඔහුට දැන් මෙතෙක් වෙලා ඔහු ලෞකික අභියෝගවලට මුහුණ දුන්නා ඒවා ජයගත්තා. දැන් ඔහු ලෝකෝත්තර අභියෝගයෙන් ජයගන්නේ මේ අවස්ථාවේදී. කතුවරයා සඳහන් කරන්නේ මෙහෙම, උග්‍රසේන සිටු පුත්‍රයා නෝද කරග රහත්වන්නාසේ නොවනා බවමුත් හුණදඬු අගදී පිලිසිඹියාපත් රහත්ව හුණදඬින් වැසපියා බුදුන් ළඟට ගොසින් පසඟ පිහිටුවා වැඳ මහණ කරන්නට ආරාධනා කළහ. දැන් අපි මේ කතාවේ දැක්ක දුවේ පුතේ උග්‍රසේනගේ ආරම්භය අසාර්ථකයි. ඔහු ඉතාම මුරම්ඩු විදිහට නොමේරු පිළිවෙතකින් ඔහුගේ ප්‍රේමය සම්බන්ධයෙන් ඔහු කටයුතු කරන්න. හැබැයි ඉතින් ඔහු ඒ අවස්ථාවන්ට ඒ විදිහට මූණ දෙමින් ඇවිල්ලා අවසාන අවස්ථාවන විට ඔහු ජීවිතේ ඉතාම බරපතල විදිහට අභියෝග වලට මුහුණ දෙනවා සහ නිවැරදි විදිහට ඒ වයින් ජය ගන්නවා. ඉතින් මේ විදිහට ජීවිතේ විවිධ අවස්ථා විවිධ අභියෝග උග්‍රසේනට ලැබෙනවා. ඔහු ඒවා ජය ගන්නවා. මේ කතාවෙන් කතාකරුවා සද්ධර්ම රත්නාවලී කතාකරුවා ධර්මසේන හාමුදුරුවෝ ඉතාම විචිත්‍ර විදිහට ජීවිතයේ අභියෝග ජයගත් උග්‍රසේන සිටු පුත්‍රයාගේ පිළිවෙත අප ඉදිරියේ මම පානවා. ඉතින් දරුවනේ, ඔබට ඔබගේ අභ්‍යාසයක් විදිහට, විචාර ප්‍රශ්නයක් විදිහට ඔබට ලැබුණොත් අභියෝග ජයගත් උග්‍රසේන සිටු පුත්‍රයා පිළිබඳව යම් යම් කරුණු දැක්වීමට ඔබට පුළුවන්, ඔබට පුළුවන් මේ කලින් සඳහන් කරපු ඒ කාරණා ඇතුළත් කරමින් අභියෝග ජයගත් ආකාරය ඉතා පැහැදිලිව සඳහන් කරමින් උත්තරයක් ගොඩනගන්න. එතකොට උග්‍රසේන සිටු පුත්‍රයා ජීවිත ගමනේදී ඔහුට ඇතිවන ගැටලු, ප්‍රශ්න, අර්බුද, අවහිරතා මේවා ජයගෙන ඔහුගේ ඉලක්කය වෙත යන ආකාරයේ මේ කතාවේදී අපට පැහැදිලි වෙනවා. ඔබත් ඔබගේ පිළිතුර ගොඩනගා ගැනීමේදී ආරම්භයේ සිට ඔහුට ලැබෙන අභියෝග එකිනෙක හඳුනාගත යුතුයි. ඉන්පසුව ඔහු ඒවාට මුහුණ දෙන ආකාරයත්, ඒවයින් ජය ගන්න ආකාරයත් ඔබට සඳහන් කරන්න පුළුවන්. අපි මේ කතාවේදී දකිනවා ඔහු ලෞකික විදිහටත්, ලෝකෝත්තර විදිහටත් මේ දෙවිධයටම ජීවිත අභියෝග වලින් ජය ගන්න ආකාරය. ඉතින් දරුවනේ, මේ විදිහට ඔබට ලැබෙන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ සාහිත්‍ය පාඨ සංග්‍රහයන බොහෝ කතා අපේ ජීවිතවලට අපිට සමීප කරගන්න පුළුවන්, අපේ ජීවිතය අනුව හැඩගස්වා ගන්න පුළුවන්. ඒ විදිහට උග්‍රසේනත් කතාව අවසානයේදී ඉතා නිවැරදි ලෙස අභියෝග ජයගත් ආකාරය මතක තියාගෙන මේ අභියෝග බහුල කාලේ ඔබට මේ කතාවත් ජීවිතාදර්ශයක් කරගන්න පුළුවන්, විභාගයට ඔබට නිවැරදි පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. නැවත වෙනත් පාඩමකින් වෙනත් දවසක උග්‍රසේන කතාව පිළිබඳ තවත් තොරතුරු කීපයක් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබගෙන් සමුගන්නවා. ස්තුතියි.
ඔව් තිලක්, බොහොම ස්තුතියි. එහෙමනම් මේ දුවපුතේ අපි ඉගෙන ගත්තා එක පැත්තකින් මේ කතාවේ සාරාංශය පිළිබඳව, ඒ වගේම උග්‍රසේන තරුණයා කොහොමද ජීවිතය අභියෝග ජයගත්තේ කියලා. මේ අපි තරුණයා විදිහට විශේෂයෙන් මේ අපේ දරු පරපුර අතර ඉන්න පිරිමි දරුවන්ට මේක ඉතාම හොඳ ආදර්ශමත් කතාවක් බවට පත් වෙනවා. මොකද පිරිමි දරුවෝ කියලා කියන්නේ හුඟක් ජීවිතේ අරමුණු ඔස්සේ ගිහිල්ලා තමන්ගේ ජීවන ගමන යම් ආකාරයකට අඩාල කරගන්නවා. ඒ අයගේ ජීවිතය විවිධාකාර සංකීර්ණ දේවල් කාන්තාවන්ටත් ගෑනු දරුවන්ටත් ඒ වගේම තියෙනවා කාරණා පුතේ. නමුත් මේකේ එහෙම විභවයක් තියෙනවා, එහෙම අර්ධයක් තියෙනවා මේ කතාවේ. නිසා පිරිමි දරුවන්ට මේ සිටු පුත්‍රයාගේ කතාව මං හිතන්නේ උන්ගේ ජීවිතයට විශාල ආදර්ශයක් සපයන කතාවක් බවට පත් වෙනවා. මේ අනවශ්‍ය විදිහට ස්ත්‍රීන්ට නැත්තම් ජීවිතේ වෙනත් දේවල් වලට විවිධ අරමුණු වලට වසඟ වෙලා ජීවිතේ යන්න ඕනේ ගමන යන්නේ නැතුව, අවශ්‍ය මාර්ගයට යන්නේ නැතුව, හරි මාර්ගයට යන්නේ නැතුව වැඩකට නැති දේවල් ඉගෙන ගනිමින්, වැඩකට නැති දේවල් කරමින් ජීවත් වෙච්ච උග්‍රසේන අවසානයේ ජීවිතේ විමුක්තිය ළඟා කරගන්නේ නිවැරදි ධර්ම අවබෝධය ලැබපු හින්දා. ඉතින් අපි ලෞකික ජීවිතේ ජීවත් වෙන අයත් මේ වගේ වැඩකට නැති අරමුණු, බොරු ආටක නාටක වලට රැවටිලා, මං කියන්නේ ස්ත්‍රීන්ට රැවටිලාම කියලා, නමුත් ඒ වගේ ජීවිතේ වගකීමක් නැති දේවල් වලට, වටිනාකමක් නැති දේවල් වලට රැවටිලා ජීවිතේ අඩාල කරගන්නවා නම් අන්න එහෙම තරුණ ප්‍රජාවට මේ කතාවෙන් මං හිතන විශාල ආදර්ශයක් අපිට ලබා දෙනවා. අප අදට සමුගන්නවා. අයිබෝවන්.